capacity.
ගරු සාගරික ආතාවුද මන්ත්‍රීතුමිය ඔබතුමියට විනාඩි 7ක කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමියනි වර්ග කිලෝමීටර් 65610ක ගොඩබිම් තීරයක් තියෙන අපේ රටේ භූ විෂමතාව ඒ වගේම දේශගුණ පද්ධතීන් පරිසර පද්ධතීන් එක ගත්තොත් රටක් විදිහට බොහොම සුන්දර පරිසර පද්ධතියක් තියෙන රටක්. ඒ වගේම රට වටට රට අවට සාගරික කලාපයන්ගෙන් පෝෂණය වෙච්චි සැප සම්පත් ස්වභාවික සම්පත් අනූන රටක්. විශේෂයෙන් අපේ රටට ආවේනික සත්ව සහ ශාක විශේෂ තියෙනවා 25-30 අතර අපේ පරිසර පද්ධතිය ඇතුළත. එවැනි රටක ජීවත් වන ජනතාව වශයෙන් අපේ රට අපට එහෙම නැත්නම් 2,20,00,000ක වඩා අධික ජනතාවට ජීවත් වෙන්න අවස්ථාව ලැබලා දීලා තියෙනකොට රජයක් විදිහට මේ පරිසර සම්පත අපේ අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරලා දීම අපට දැවැන්ත වගකීමක් විදිහට සලකන්න පුළුවන් කර සභාපතිතුමියනි. අපේ රටේ පරිසර පනතක් මුලින්ම සාකච්ඡාවට ලක් වෙන්නේ 1980 දී. එදා මෙදා තුර වර්ෂ 2000 වෙනකම්ම ඒ පනතට සංශෝධන ඇවිල්ලා තියෙන අවස්ථා දෙකකදී පමණයි. ඉන් පසුව අවුරුදු 26ක් යනකම් අපේ රටේ පරිසර පනතේ සංශෝධනයක් සිද්ධ නැවීමම රටක් විදිහට ගත්තොත් අභාග්‍යයක්. ඒකට හොඳම උදාහරණ තමයි පහුගිය කාල සීමාවේ අපි මුහුණ දුන්න දිට්ඨ වැනි ස්වභාවික ව්‍යසන, විශේෂයෙන් කඳු මහ පරිමාණයෙන් කඳුවල සිදුණු පරිසර හානි නිසා ජීවිත හානි, දේපල හානි වලට ලක් වෙන්න සිදුණා. ඒ වගේම අවිධිමත් කසල කළමනාකරණය නිසා අපේ රටේ ජීවිත හානි වලට හොඳම උදාහරණයක් අපට මතකයි ඛේදවාචකයක් මීතුට මුළු ප්‍රදේශයෙන් වාර්තා වුණා. ගරු සභාපතිතුමියනි, අපේ රජය පරිසර ප්‍රතිපත්තිය සකස් කරන්න ප්‍රධාන වශයෙන් මූලධර්ම පදනම් කරගෙන අපි හඳුන්වලා දීලා තියෙනවා තිරසාර ජෛව ලෝකයක් සදාහරිත ජීවිතයක් කියන සංකල්පයත් එක්ක රජය ඉදිරියට යන්න ඕනේ කියන කාරණේ. ඒ පදනමේ ඉඳගෙන මේ ආණ්ඩු අපේ ජාතික ජනබලවේගයේ රජයේ පත් වෙලා අවුරුදු 2ක් යන්නටත් කලින් අපට පුළුවන් වෙනවා අක්කර 60 හෙක්ටයාර 65,000කට අධික වනාන්තර ප්‍රමාණයක් රක්ෂිත බවට පත් කරන්න. ඒ වගේම තිරසර දියවර වැනි ස්වභාවික ජල උල්පත් සංරක්ෂණය කිරීමේ වැඩසටහන්, ඒ වගේම නිරන්තරයෙන්ම අපේ රටේ ජනතාව මුහුණ දෙන වනසන්ත උවදුරු වැනි ගැටලු කළමනාකරණය කිරීමේ ආරම්භ කඩිතාලම් අපේ රටේ පරිසරයේ වෙනුවෙන් මේ රජය ආරම්භ කරලා අවසානයි. විශේෂයෙන් ගරු සභාපතිතුමියනි, වසර 26ක් ගත වෙලත් සංශෝධනය නොවුණු පරිසර පනත සංශෝධනය කිරීමට ආරම්භ කිරීම ඇතුළේ අපේ රජයේ සූදානම් නව තාක්ෂණික සංකල්ප වගේම ශක්තිමත් නීති පද්ධතියක් හඳුන්වා දීම ඇතුළේ මේ පරිසරය සුරැකීමේ ක්‍රියාවලිය බොහොම වේගවත්ව ඉදිරියට ගෙනියන්නට. මේ නව සංශෝධනය හරහා අපේ රටේ ජනතාවට පිරිසිදු ජලය, වාතය, පරිසරය සුරක්ෂිත කරනවා වගේම ජීවන තත්ත්වයේ උසස් වීම, පරිසරය රැක ගැනීම වැනි කාරණා සාක්ෂාත් වීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම පරිසරය පැත්තෙන් ගත්තොත් ජෛව විවිධත්වය ආරක්ෂා වීම, ඒ වගේම දූෂණය අවම වීම, පරිසරයට විය හැකි හානි පෙර සිටම හඳුනා ගැනීම වැනි විශේෂ වාසිදායක තත්ත්වයන් මේ සංශෝධනයත් එක්ක අපට අඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් මම කතා කරන්නම් ගරු සභාපතිතුමියනි, අපේ රටේ පළාත් පාලන ආයතන, මට කලින් කතා කරපු මන්ත්‍රීතුමත් කතා කරා, පළාත් පාලන ආයතන මුහුණ දීලා තියෙන විශාලතම ගැටලුවක් කසල කළමනාකරණයේ, අපද්‍රව්‍ය කළමනාකරණයේ කියන ගැටලුව. අපේ රටේ ඝන අපද්‍රව්‍ය, නාගරික ඝන අපද්‍රව්‍ය ජනනයේ දිනකට ගත්තොත් මෙට්‍රික් ටොන් 10,678යි ගරු සභාපතිතුමියනි. පළාත් පාලන ආයතනවලින් එක් රැස් කරන්නට පුළුවන් ප්‍රමාණය වන්නේ දිනකට මෙට්‍රික් ටොන් 3,458ක්. එයිනුත් එකතු නොවන අපද්‍රව්‍ය වලින් 50%ක ප්‍රමාණයක් බැහැර වෙනවා. එනුත් 50%ක පමණ ප්‍රමාණයක් ප්ලාස්ටික් අපද්‍රව්‍ය මේක බැහැර වෙන්නේ විවෘත පරිසරයට. එහෙම නැත්නම් කැලෑවලට, ජල මූලාශ්‍රවලට. අපි දැන් අපි දිගින් දිගටම මේ විවාදයේ ඇතුලේ සාකච්ඡාවට බතුන් වුණා. ඩෙංගු සම්බන්ධයෙන් අපේ රටේ දැන් මේ වෙනකොට දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුවලා තියෙනවා. එම ගැටලුවටත් හේතුව අවිධිමත් ලෙස මේ පරිසරයට බැහැර කරන නොදිරන අපද්‍රව්‍ය, විශේෂයෙන් නාගරික ඝන අපද්‍රව්‍ය 6.89% ප්ලාස්ටික් අපද්‍රව්‍ය. මේ සියලු ගැටලු අවිධිමත් කසල බැහැර කිරීමට විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දීම මේ පනත හරහා අපේක්ෂා කරනවා. විශේෂයෙන් අපි රජයක් විදිහට මේ නව පරිසර පනතේ සංශෝධනය ගෙන එන්නට ප්‍රථම
විනාඩි දෙකක් කාලයක් තිබෙනවා ඔබතුමනි.
ආරම්භ කරා ගරු සභාපතිතුමියනි, ප්ලාස්ටික් කවර හෙවත් සිලි කවර, එහෙම නැත්නම් ප්ලාස්ටික් කවර සඳහා මිලක් අය කිරීම, ඒ වගේම තනිභාවිත ප්ලාස්ටික් භාවිතයට ගැනීම සීමා කිරීම වැනි කාරණා හරහා අපි ආරම්භ කරා නව කතිකාවතක්, නව සමාජයේ සාකච්ඡාවක් ඇති කරන්න මේ පරිසරයට අවිධිමත් ලෙස කසල බැහැල කිරීම සීමා කරගන්නට, ඒ වගේම මේ නව පනත හරහා EPR සංකල්පයේ හෙවත් නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම කියන සංකල්පය එය හඳුන්වා දීම ඇතුළේ අපද්‍රව්‍ය කළමනාකරණය වගේම පාරිසරික සහ ආර්ථික වාසිදායක වන ආකාරයට මේ කළමනාකරණය කිරීම අපේක්ෂා කරනවා. විශේෂයෙන් මේ රෙගුලාසි නව මේ පනතට රෙගුලාසි සකස් කිරීමෙන් අනතුරුව නිෂ්පාදන හැකියතාක් නැවත බවත භාවිතා කිරීම, අලුත් වැඩියා කිරීම, ප්‍රතිසංස්කරණය හා ප්‍රතිචක්‍රීකරණය කියන කාරණා මේ හරහා සංතෘප්ත කරගන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ නව පනත සමග අපට දැඩි ගැටලුවක් බවට පත් වෙලා තියෙන ප්ලාස්ටික් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සඳහා මේ වැඩපිළිවෙල ආදේශ කරගන්නට හැකියාව පවතිනවා. ඒ වගේම අපේ පළාත් පාලන ආයතන දැඩි ලෙස මේ කසල ගැටලුව සඳහා පීඩාවට පත් වෙලා තියෙද්දී ඒ සඳහාත් නියෝග නිකුත් කිරීමට බලය ලබා දීම සහ ඒ හරහා නියාමනයක් කිරීම, ඒ වගේම අපද්‍රව්‍ය අවම කිරීම, වෙන් කිරීමේ ක්‍රමවේද, ප්‍රතිකර්ම ක්‍රියාත්මක කිරීම සහ අවසාන බැහැර කිරීම කියන මේ සියලු කාරණාවලට සහාය දැක්වීම ඇතුළේ මේ අපද්‍රව්‍ය කළමනාකරණය වඩා වේගවත්ව විධිමත් කරලා මේ විශාල ගැටලුවක් බවට පත් වෙලා තියෙන මේ ගැටලුව විසඳන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නීතියෙන් තහනම් කරන ලද ප්ලාස්ටික් වැටලීමේ ක්‍රියාමාර්ග, දඩමුදල් වැඩි කිරීම, පූර්ව දැනුම් දීමකින් තොරව පරීක්ෂා කිරීම වැනි නව සාකච්ඡාවන් නීති රීති ඇතුළත් කිරීම ඇතුළේ අපට පුළුවන් වෙනවා ගරු සභාපතිතුමියනි මේ රටේ මේ ගැටලුව වලට විසඳුම් හොයන්න. අපි නිරන්තරයෙන්ම ලෝකේ බොහෝ රටවල් ගැන කතා වෙනවා. ස්වීඩනය, ජර්මනිය, ඒ වගේම ස්විට්සර්ලන්තය වැනි රටවල් ගැන. මේ රටවල් වල තියෙන පොදු ලක්ෂණයක් තමයි ඒ වගේ තාක්ෂණය, ඒ වගේම දැඩි නීති රීති සහ ජන සහභාගිත්වය කියන සංකල්ප ඇතුළේ මේ කසල කළමනාකරණය ඔවුන් වඩාත් විධිමත් කරගෙන යාමට කටයුතු කරලා තියෙනවා. මම අවසන් කරන්නම් මගේ කතාව ගරු සභාපතිතුමියනි. ප්‍රසිද්ධ රතු ඉන්දියානු ක්‍රියමනක් තියෙනවා, අපට මේ මහ පොළව උරුම වුණේ අපේ මුතුන් මිත්තන්ගෙන් නොව එය අපේ දරුවන්ගෙන් ණයට ලබාගත් දීපල පමණයි කියලා. අවසන් කරන්නම් බොහොම ස්තුතියි.